අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
උන්ජි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර ආදරණීය දුවේ පුතේ අදත් අපි ආවා රුහුණු ගුරු ගෙදරින් තවත් ඔයාලට වැදගත් ව්‍යාකරණ පාඩමක් අරගෙන. මේ පාඩම නම් සාමාන්‍ය පෙළ විභාගේ ලියන දරුවන්ට විතරක් නෙමෙයි උසස් පෙළ ලියන දරුවන්ටත් ඉතාමත් වැදගත් කොටසක්. ඒ වගේම අපේ 6 වසරේ ඉඳන් 11 වසර දක්වා පුංචි දූල පුතාලටත් මේක වැදගත් කොටසක්. මොකද්ද දන්නවද මේ පාඩම? විරාම ලක්ෂණ. ඇත්තටම පුතේ, ඇයි අපිට ලේඛනයේදී විරාම ලක්ෂණ ඕන වෙන්නේ? චුට්ටක් ඒ ගැන හිතලා බැලුවද? අපි සමහර වෙලාවට අදහස් ප්‍රකාශ කිරීමට යනකොට අපේ වචනවලින් යම් යම් හැඟීම් ප්‍රකාශ වෙනවා. හැබැයි ඒව වචනවලයි ප්‍රකාශ වෙන්නේ. ලියනකොට අපිට ඒ හැඟීම් ලියන්න අමාරුයි. අන්න ඒ වගේ වෙලාවල් වලදී ඒ හැඟීම් ලේඛනගත කරන්නට අමාරු නිසා විරාම ලක්ෂණ භාවිතා කරනවා. ඒ කියන්නේ විරාම ලක්ෂණ සිංහල ලේඛන කලාවේ දකින්න ලැබෙන සංකේත විදිහටත් අපිට දක්වන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි ඉගෙන ගනිමු විරාම ලක්ෂණ ගැන. ඔයාලගේ නිබන්ධනයේ විරාම ලක්ෂණ ගැන දීලා තියෙන පුංචි සටහනත් මේත් එක්කම බලන්නකෝ. ඒකෙදී මම ඔයාලට දීලා ඇති විරාම ලක්ෂණ 20ක්. අපි එකින් එක මේ විරාම ලක්ෂණ මොන වගේද කියලා බලමු. පළවෙනි එක තමයි තිත. ඒකෙදී තිතක සලකුණක් ඔයාලට දක්වලා ඇති. ඊළඟ එක තමයි දෙතිත. ඒකෙදී එකක් යටට එකක් හිටින විදියට තිත් දෙකක සලකුණක් තියෙනවා. ඊළඟට කොමාව. ඊළඟ එක තමයි තිත් කොමාව. ඒකෙදී තිතකුත් තිතට පහලින් කොමාවක සලකුණකුත් දකින්න තියෙනවා. ඊළඟට තියෙන්නේ ප්‍රශ්නාර්ථ ලකුණ. ඊළඟට අපි දීලා තියෙනවා ඔයාලට විශ්මයාර්ථ ලකුණ. එමත් නැත්නම් අපි ඒකට කියනවා හර්ෂාදී ලකුණ කියලා. ඊළඟට අපි දීලා තියෙනවා ඔයාලට උද්ෘත පාඨ ඉදිරිපත් කරනකොට පාවිච්චි කරන පෙරලි කොමා. එමත් නැත්නම් අපි ඒකට කියනවා උඩු කොමා කියලා. ඒකෙදී කොමා දෙකක් උඩ අතටත් ඊළඟට කොමා දෙකක් යට අතටත් තියෙනවා. ඒ කොමා දෙක දෙක තියෙනකොට ඒ දෙක අතර මැද්දේ තමයි අපි උද්ෘතය ලියන්නේ. ඊළඟට තියෙනවා පුතේ දෙතිත සහ ඉර කියලා එකක්. ඊට පස්සේ තනි උඩු කොමා. ඊළඟට අපිට දකින්න ලැබෙනවා කෙටි ඉර. ඊළඟට දිග ඉර. ඊට පස්සේ අපි නිතරම භාවිතා කරන වරහන් දකින්න ලැබෙනවා. ඊට පස්සේ අපිට දකින්න ලැබෙන්නේ යුගල වරහන්. එමත් නැත්නම් අපි ඒකට කියනවා සංගල වරහන් කියලා. ඊළඟට අපි දකින්න පුළුවන් අපිට ඇල ඉර. එමත් නැත්නම් හැඩ ඉර. ඊට පස්සේ තියෙනවා නිකන් ඔලුවෙන් හිටෙව්ව වී අකුරක් වගේ එකක්. අන්න ඒකට අපි කියනවා කාක පාදය. ඊට පස්සේ තියෙනවා තිත් තුන කියලා එකක්. ඒකෙදි තිත් සලකුණු තුනක් ඔයාලට දකින්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා තිත් හතර. තිත් සලකුණු හතරක් අපිට ඒකෙ දකින්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා තාරකා ලක්ෂණය කියලා තරු හැඩති සලකුණක්. අවසානයට තියෙන්නේ කුණ්ඩලිය කියලා විරාම ලක්ෂණයකුත්, පෙයියාලම කියලා විරාම ලක්ෂණයකුත්. මේ දෙක වැඩිපුරම අපේ ලේඛන ව්‍යවහාරයේදී භාවිතා කරන්නේ නැහැ. හොඳයි. දැන් අපි විරාම ලක්ෂණ යෙදෙන අවස්ථා පිළිබඳ සලකලා බලමු. හොඳයි. පළවෙනි විරාම ලක්ෂණයේ විදිහට අපිට දකින්න තියෙනවා තිත්ත. අපි බලමු මේ තිත්ත කොයි වගේ අවස්ථාවලදීද භාවිතා වෙන්නේ කියලා. පළවෙනි අවස්ථාව තමයි පුතේ වාක්‍යයක අවසානයේදී තිත භාවිතා වෙනවා. උදාහරණයක් විදිහට සඳ පායයි, ඉර පායයි, අන්න ඒ වගේ වාක්‍ය අවසානයේදී වාක්‍ය අවසානය සනිටුහන් කරන්නට තිත පාවිච්චි කරනවා. ඊළඟට තිත භාවිතා වෙනවා පද කෙටි කර දැක්වීමේදී. උදාහරණයක් විදිහට ක්‍රිස්තු වර්ෂ. මෙන්න මේක අපි කෙටි කරනවා ක්‍රී තිතක් ව තිතක් කියලා. එහෙම වුණාම අපිට ඒක දැක්ක ගමන් තේරුම් ගන්න පුළුවන් මේ කෙටි කරලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ කියන වචනය කියලා. ඊළඟට පුද්ගල නාම කෙටි කිරීමේදීත් අපි තිත භාවිතා කරනවා. උදාහරණයක් විදිහට ඔයාලගේ දරුවෝ නම ලියනකොට සම්පූර්ණයෙන්ම නම භාවිතා කරන්නේ නැහැ නේද? ඒ වගේ වෙලාවට අපි නාමය කෙටි කරලා තමයි දක්වන්නේ. උදාහරණයක් විදිහට ජී ඩී සී ජයන්ත. ඒකෙදි ජී තිතක්, ඩී තිතක්, සී තිතක්, ජයන්ත කියලා තමයි මේ නම කෙටි කරලා භාවිතා කරන්නේ. ඊළඟට තිත භාවිතා කරනවා පුතේ දශම භාග දැක්වීමේදී. දෙකයි දශම හතරයි පහයි, තුනයි දශම දෙකයි පහයි. එතකොට දශමය අපි නිරූපණය කරනවා තිත මගිනුත්. ඊළඟ විරාම ලක්ෂණය විදිහට අපිට දකින්න තියෙනවා දෙතිත. මේ දෙතිත පළවෙනි සැරේට අපි භාවිතා කරනවා නාමාවලියක්, එමත් නැත්නම් ලැයිස්තුවක් දියන වෙලාවට. උදාහරණයක් විදිහට පන්තියේ ළමයි කියලා ලියලා දෙතිතක් තියලා තමයි අපි පන්තියේ ළමයින්ගේ නාමාවලිය ලියන්නේ. අමර, සාමා, කමල් එහෙම කියලා. ඊළඟට සංවාදයක අවස්ථාවේදීත් මේ දෙතිත භාවිතා කරනවා. බල්ලා. දැන් මේ දෙබස කියන්නේ බල්ලා. බල්ලා අහනවා පූසගෙන් පුංචි විස්තරයක්. ඒක අපි නිරූපණය කරන්නේ බල්ලා කියලා ලියලා තිත් දෙකක් තියෙනවා. ඒ කියන්නේ දෙතිත සලකුණ තියලා දැන් ඔන්න බල්ලා කියන එක අපි ලියනවා. කොහොමද පූසෝ සැපසනීප? එතකොට අපි දන්නවා මේ සංවාදයේදී බල්ලා තමයි මේ විස්තරේ අහන්නේ කියලා. ඊළඟට පැය 24 ඔරලෝසුවේ වෙලාව නිරූපණය කරනකොටත් අපි දෙතිත භාවිතා කරනවා. පැය සහ විනාඩි වෙන් කරන්න. 17:32:30. 17:30 කියන එක අපි නිරූපණය කරනවා 17:32:30 ආදී වශයෙන්. ඊළඟට ගණිතයේ එන ගණිත අනුපාත. ඒකෙදි 1:2:3 කියන අනුපාතය නිරූපණය කිරීමේදී 1:32:2:3 ආදී වශයෙන් අපි භාවිතා කරනවා. අපි ඊළඟ විරාම ලක්ෂණයට යමු. කොමාව. මේ කොමාව භාවිතා කරන අවස්ථා කීපයක් තියෙනවා. 1. ආමන්ත්‍රණයක් හැඟවීමේදී. උදාහරණයක් විදිහට දරුව මෙහි එන්න. ඒ වෙලාවට දරුව කියන තැනින් අපි කොමා සලකුණක් සටහන් කරනවා. ඊළඟ අවස්ථාව තමයි නාමාවලියක්, එහෙමත් නැත්නම් ලැයිස්තුවක් වෙන් කිරීම. ඒ වගේ වෙලාවදී සාමා, කමා, අමර, කමා, බාලන්, කමා, ශිවා ආදී වශයෙන් එකිනෙක වෙන් කරන්නත් මේ කමාව භාවිතා වෙනවා. ඊළඟට වාක්‍ය ඛණ්ඩවලදී ඒවා අතරට මේ කොමාව භාවිතා වෙනවා. ළමයා නැගිට, කමා පොත් ගෙන, කමා සිනහසෙමින් ඒවා කියවයි. හරි, අපි ඊළඟ විරාම ලක්ෂණයට යොමු වෙමු. තිත් කොමාව. එකම වාක්‍ය කිහිපයක් එකම උක්තියක් එක්ක සම්බන්ධ වෙන වෙලාවට අපි මේ තිත් කොමාව භාවිතා කරනවා. ගුරුවරු පොත් ලියූහ. තිත්කොමාව ඉගෙන්වූහ. තිත්කොමාව කියවූහ. තිත. ඊළඟ අවස්ථාව තමයි ප්‍රථම වාක්‍යකදී එන කාරණාව ඊළඟ වාක්‍යයෙන් විස්තර කරනවා නම් ඒ වගේ වෙලාවටත් තිත්කොමාව අපි භාවිතා කරනවා. ඊළඟට අපි යන්නේ ඔයාලා හැමෝම දන්න ප්‍රශ්නාර්ථ සලකුණ වෙතට. ප්‍රශ්නාර්ථ වාක්‍යයක අවසානයේදී මේ ප්‍රශ්නාර්ථ ලකුණ භාවිතා කරනවා. ඔයා කෑවද? ප්‍රශ්නාර්ථ සලකුණ. ඔයා නෑවද? ප්‍රශ්නාර්ථ සලකුණ. ඒ වගේම අවිනිශ්චිත අවස්ථාවකදී, එහෙමත් නැත්නම් සැකයක් හඟවන අවස්ථාවකදීත් අපි ප්‍රශ්නාර්ථ ලකුණ භාවිතා කරනවා. එකල දාමරිකයෝ මාකෙත නම් තැනට. මෙතන මාකෙත කියන එකට මාවැල්ලද කියන අදහස ඉදිරිපත් කරන්න වරහන් ඇතුලේ මාවැල්ල කියලා දාලා ප්‍රශ්නාර්ථ සලකුණක් දානවා. මේක ඉතිහාස ග්‍රන්ථවල තමයි ගොඩාක් වෙලාවට දකින්න ලැබෙන්නේ. හොඳයි. ඊළඟට අපි එනවා විස්මයාර්ථ ලකුණ. එමත් නැත්තම් හර්ෂාදී ලකුණ කොයි වගේ වෙලාවටද භාවිතා කරන්න කියලා දැනගන්න. ඒකේ පළවෙනියටම ආශිර්වාදයක් අගදී තමයි පුතේ විස්මයාර්ථ ලකුණ, එහෙම නැත්තම් හර්ෂාදී ලකුණ භාවිතා වෙන්නේ. සැරදේ, සෙත්වේ. අන්න ඒ වගේ වෙලාවට ඒ වචනියට පිටිපස්සෙන් විස්මයාර්ථ සලකුණ අපි භාවිතා කරනවා. ඊළඟට විස්මයක් හඟවනකොට මොනවා? දෙවියන් දැකලා. අන්න එතන විස්මයාර්ථ සලකුණ අපි යොදනවා. ඊළඟට ප්‍රාර්ථනාවක් කෙලවරදී, උදාහරණයක් විදිහට සෙත් වේවා. එතකොට සෙත් වේවා කියන එකට පිටිපස්සෙන් හර්ෂාදී ලකුණ යොදනවා. ඊළඟට තව කවුරු හරි කෙනෙකුට හඬ නගා කරන ආමන්ත්‍රණයකදී දුවේ. අන්න ඒ වගේ වෙලාවට හර්ෂාදී ලකුණ භාවිතා කරනවා. ඊළඟට ප්‍රීතිය හඟවන වෙලාවටත් අපි මේ විරාම ලක්ෂණය භාවිතා කරනවා. අහා, මෙය දිව්‍යපුරයද? එතකොට එතන අහා කියන තැන අපි හර්ෂාදී ලකුණ භාවිතා කරනවා. ඊළඟට ශෝකය හඟවන විට අහෝ ඛේදයකි. එතන අහෝ කියන තැන විස්මයාර්ථ සලකුණ සටහන් කරන්න පුළුවන්. ඊළඟට කිසියම් නියෝගයක් අවසානයේදී සෙබළුනි ඉදිරියටම යව්. අන්න එතන අවසානයේදී හර්ෂාදී ලකුණ භාවිතා කරලා තියෙනවා. අවසානයේදී කෝපයක් හඟවනවා නම් අන්න ඒ වගේ වෙලාවටත් අපි හර්ෂාදී ලකුණ, එමත් නැත්තං විස්මයාර්ථ ලකුණ භාවිතා කරනවා. යව යව, ආන් ඒ වගේ වෙලාවල් වලට තමයි හර්ෂාදී ලකුණ අපි භාවිතා කරන්නේ. ඊළඟට අපි එනවා තවත් විරාම ලක්ෂණයක් වෙත. ඒක තමයි පුතේ පෙරලිකොමා, එමත් නැත්තං උඩුකොමා කියලා කියන්නේ. මේක භාවිතා කරනවා කිසියම් ප්‍රකාශයක් උපුටා දැක්වීමේදී. උදාහරණයක් විදිහට පෙරලිකොමා ආරම්භ කරනවා දුව ගෙදර යන්න. ඊට පස්සේ පෙරලිකොමා වහනවා. වහලා මව කීවාය. අන්න ඒ වගේ වෙලාවල් වලදී පෙරලිකොමා, හිම නැත්තම් උඩුකොමා භාවිතා කරනවා. සහ ආයමත් විශේෂ ව්‍යවහාරයක්, එහෙමත් නැත්තම් පොත්තල නම් දක්වන වෙලාවටත් අපි මේ පෙරලිකොමා, එමත් නැත්තම් උඩුකොමා භාවිතා කරනවා. උදාහරණයක් විදිහට ගම් පෙරලිය මාටින් වික්‍රමසිංහයන්ගේ හොඳම ග්‍රන්ථ අතරින් එකකි. එතකොට ඒකෙදී ගම් පෙරලිය අපිට නිරූපණය කරන්න පුළුවන් වෙන්නේ පෙරලිකොමා භාවිතා කරගෙන. ඊළඟට අපි එනවා තවත් විරාම ලක්ෂණයකට. දෙතිත හා ඉර. මේ දෙතිත හා ඉර භාවිතා කරනවා පුතේ නාමාවලියක් එමත් නැත්නම් ලැයිස්තුවක් දැක්වීමේදී. උදාහරණයක් විදිහට අනුරාධපුර යුගයේ රජවරු. එතකොට ඒ රජවරුන්ගේ නම් ලැයිස්තුව ලියනකොට අනුරාධපුර යුගයේ රජවරු කියලා ලියලා දෙතිත හා ඉර සටහන් කරලා අපි ලියනවා රජවරුන්ගේ නම් ලැයිස්තුව. පණ්ඩුකාභය, මහසෙන් ආදී වශයෙන්. ඊළඟට සංවාදයකදීත් අපි භාවිතා කරනවා මේ දෙතිත හා ඉර. උදාහරණයක් විදිහට ඔන්න අම්මගේ දෙබස. අම්මා ඊළඟට දෙතිත හා ඉර ලියනවා. ලියලා උච්චාරණය ලියනවා පුතේ බත් කෑවද. පුතා කියනවා තිත් දෙකක් ඉරක්. ඒ කියන්නේ දෙතිත හා ඉර. දැන් තමයි අම්මේ බත් කෑවේ. එතකොට සංවාදයකදී දෙතිත හා ඉර භාවිතා කරන බව ඔයාලට තේරුම් යන්නට ඕනේ. ඊළඟට තනි උඩුකොම. මෙන්න මේ තනි උඩුකොමත් පුතේ යුගල උඩුකොම යෙදෙන විදියටම තමයි භාවිතා වෙන්නේ. හැබැයි අක්ෂරයක් ලොප්පුන බව හඟවන්නත් මේ තනි උඩුකොම භාවිතා වෙන අවස්ථා තියෙනවා. පෙර අපර කියන එකේ පෙර අපර කියන එකට අපි තනි උඩුකොම භාවිතා කරන වෙලාවල් තියෙනවා. ඊළඟට අපි එමු කෙටි ඉර වෙතට. මේ කෙටි ඉර භාවිතා වෙන අවස්ථා කීපයක් තියෙනවා. එකක් තමයි දකාරාර්ථ සමාසේන වචන. උදාහරණයක් විදියට බම්බ කෙටි ඉර සුර. ගේ කෙටි ඉරක් දොර. බම්බද්ද සුරද්ද කියන එකේදී බම්බ සුර කියන එක මැද්දට කෙටි ඉර පාවිච්චි කරලා තියෙනවා. ඊළඟට හා නිපාතය වෙනුවට මේ කෙටි ඉර භාවිතා කරනවා. රාම හා රාවණා යුද්ධය. ඒකෙදී හා වෙනුවට රාම කෙටි ඉරක් රාවණා යුද්ධය කියලා අපි ලියනවා. ඊළඟට කාල පරිච්ඡේද දැක්වීමේදී මේ කෙටි ඉර භාවිතා කරනවා. උදාහරණයක් විදිහට ක්‍රිස්තු වර්ෂ 1978 කෙටි ඉරක් 1979 කියන එක භාවිතා කරනකොට කෙටි ඉර තමයි යොදාගන්නේ. ඊළඟට පද සංයුක්තව යෙදෙන වෙලාවට ඒකේ අන්‍යෝන්‍ය ප්‍රතිපදතාවයක් තියෙන බව පෙන්වන්න මේ කෙටි ඉර භාවිතා කරනවා. ශ්‍රව්‍ය කෙටි ඉරක් දෘශ්‍ය වගේ. ඊළඟට වචනයක අසම්පූර්ණ බව පෙන්වන්නත් මේ කෙටි ඉර භාවිතා කරනවා. මම දැකලා තියෙනවා ගොඩක් වෙලාවට අපේ දූල පුතාලා ලියාගෙන ගියාම රූලේ ඉඩ ටිකක් අඩු වුණාම පොඩි කෙටි ඉරක් පාවිච්චි කරලා ඉතුරු ටික අරගෙන එනවා ඊළඟ රූලට. හොඳයි. ඊළඟට අපි යනවා දිග ඉර වෙතට. මේ දිග ඉර නම් ගොඩ වෙලාවට භාවිතා වෙන්නේ පුතේ කිසියම් ප්‍රකාශනයක හිස් තැන් දක්වන්න. උදාහරණයක් විදියට ඔයාලට පේපර් එකේදී සමහර ප්‍රශ්න එනවා හිස් තැනට සුදුසු වචනය තෝරන්න කියලා. අන්න ඒ වගේ වෙලාවට තමයි මේ දිග ඉර භාවිතා වෙන්නේ හිස් තැන නිරූපණය කරන්න. ඊළඟට වරහන්. කිසියම් වචනයකට පර්යාය පදයක් දක්වන්න අපි මේ වරහන් භාවිතා කරනවා. උදාහරණයක් විදිහට ළමයා කලය රැගෙන යයි. මේ කලය කියන වචනයට සමාන පදයක් විදිහට අපි ඝටය දන්නවා. එහෙමනම් ඒක අපිට මේ වාක්‍යයට ඇතුළත් කරන්න වරහන් පාවිච්චි කරන්න පුළුවන්. ළමයා කලය. වරහන අරින්න ඝටය කියලා දාලා වරහන වහන්න රැගෙන යයි. එතකොට අපි දන්නවා මේ වරහන් ඇතුළේ තියෙන කලයට පර්යාය පදයක් බව. ඊළඟට යම්කිසි පදයක එමත් නැත්නම් වැකියක පදයක් වඩාත් විස්තර කරන්නත් අපි වරහන් භාවිතා කරනවා. උදාහරණයක් විදිහට සුද්ධෝදන රජතුමා. වරහන් ඇතුලේ සිදුහත් කුමරුගේ පියා. එතකොට අපි දන්නවා මේ වරහන් ඇතුලේ තියෙන්නේ සුද්ධෝදන රජතුමා කියන වචනය වඩාත් විස්තර කරලා බව. ඊළඟට එනවා යුගල වරහන්. මේ වරහන් තුලට ඇතුළත් විය හැකි ප්‍රකාශනයකට සරල වරහන් තියෙන පාඩයක් තියෙනවා නම් මුළු ප්‍රකාශයම එකට ඇතුළත් වෙන විදිහට තමයි පුතේ සංගල වරහන් දාන්නේ. ඊළඟට එනවා අපි ඇලිර එමත් නැත්නම් හැඩිර වෙතට. මේකෙදි විකල්ප ව්‍යවහාර එහෙමත් නැත්නම් හෝ එහෙම නැත්නම් නොහොත් ආදී නිපාතය දෙන වෙලාවට මේ ඇලිර එමත් නැත්නම් හැඩිර භාවිතා කරනවා. උදාහරණයක් විදිහට මහත්ම යානේනි ඇලිරක් මහත්මියනි, ඒ කියන්නේ මහත්මයා හෝ මහත්මිය කියන අදහස. ස්ත්‍රී ඇලිරක් පුරුෂ, ඒ කියන්නේ ස්ත්‍රිය එහෙමත් නැත්නම් පුරුෂයා කියන අදහස. ඔන්න ඊළඟට අපි එනවා ඔයාලා නිතරම පාවිච්චි කරන තවත් විරාම ලක්ෂණයකට. ඒකට අපි කියනවා පුතේ කාක පාදය. වාක්‍යයක එමත් නැත්නම් පදයක මග හැරුණු අකුරක් එමත් නැත්නම් පදයක් එමත් නැත්නම් වාක්‍ය ඛණ්ඩයක් අන්නේ ස්ථානෙට උඩින් ලියන්න ඕනේ නම් අපි භාවිතා කරන්න පුතේ කාක පාදය. උදාහරණයක් විදිහට ඔයාලට ලියන්න ඕනේ රජතුමා කියන වචනය. හැබැයි පුතේ ඔයාලා මේ රජතුමා කියන වචනය ලියනකොට ඔයාලා දන්නේම නැතුව ඔයාලගේ අතින් තුයන්න හැලිලා. එතකොට අපි මොකද්ද කරන්නේ? ජා සහ මා කියන අකුරු දෙකට යටින් කාකපාදයක් දාලා උඩින් ලියනවා තූ අකුර. එතකොට අපි දන්නවා රජතුමා කියන වචනය තමයි මෙයා ලියන්න හදලා තියෙන්නේ කියලා. ඊළඟට අපි යමු 33 වෙතට. උද්ෘත පාඨයකින් මුල හෝ මැද ඛණ්ඩයක් ඉවත් කිරීම මේ 33න් නිරූපණය කරනවා. ඒ වගේම කිසියම් අදහසක් අවධාරණය කරන්නත් අපි මේ 33 භාවිතා කරනවා. මේ ඔයා මට උදව් කරනවද? අන්න ඒ වගේ වෙලාවල් වලදී මේ 33ක් ඔයා 33ක් මට 33ක් උදව් කරනවද? මේ ඔයා මට උදව් කරනවද? මෙන්න මේ වගේ වෙලාවල් වලදීත් මේ 33 විරාම ලක්ෂණයක් විදිහට භාවිතා වෙනවා. ඊළඟට අපි යමු 34 වෙතට. උද්ෘතයක අග කොටස ඉවත් කරාම අන්න ඒක නිරූපණය කරන්න පුතේ මේ 34. මම ගියෙමි. ඊට පස්සේ 34ක් දැම්මම මේක කියවන කෙනා දන්නවා එතන ඉඳන් තව මොනවා හෝ ටිකක් තිබුණා. හැබැයි ඒක දැන් ඉවත් කරලා තියෙන බව. ඊළඟට අපි එනවා තාරකා ලක්ෂණයට. මේ තාරකා ලක්ෂණය භාවිතා වෙන්න පුතේ කිසියම් ඡේදයක අදෝ ලිපියට එමත් නැත්නම් අදෝ සටහන් දැක්වීමේදී. ඊළඟට ඔයාලට දීලා තියෙන කුණ්ඩලිය සහ පෙයියාලම කියන දෙකම වැඩිපුර භාවිතා වෙනවා අඩුයි. මේකෙන් කුණ්ඩලිය කිසියම් පදයක අදෝ ලිපිය හරි පහත විස්තර කිරීම හරි යදනකොට භාවිතා කරනවා. ඒ ඇරෙන්න ජාත්‍යන්තර සිංහල හෝඩියේ අග මේ කුණ්ඩලියේ සලකුණ දකින්න ලැබෙනවා. පෙයියාලම නම් පුතේ පැරණි පත පොතේ තමයි සඳහන් වෙන්නේ. වැඩිපුර අපිට භාවිතයට දකින්න ලැබෙන්නේ නැහැ. හොඳයි, මං හිතනවා ওই දූල පුතාලට විරාම ලක්ෂණ යොදන හැටි ගැන හොඳ අවබෝධයක් ඇති වෙන්නට ඇති කියලා. හොඳයි, ඔයාලා ඒ ඇසුරු කරගෙන ඔයාලගේ නිබන්ධනයේ තියෙන පුංචි අභ්‍යාසයත් කරලා බලන්න ඕනේ. හොඳද? ඔයාලට විරාම ලක්ෂණය ගැන පුළුල් අවබෝධයක් ඇති නිසා ආයෙමත් දවසක රුහුණු ගුරු ගෙදරින් අලුත් රසවත් පාඩමක් අරන් ඔයාලා වෙතටින බලාපොරොත්තුවෙන් නතර වෙන්න. මේ පාඩම ඉදිරිපත් කරන මම මාතර හල්ලල මහවිද්‍යාලයේ සිංහල ආචාර්ය වන DGK සුරන්දි දිල්රුක්ෂි. ඔයාලා හැමෝටම සුබ දවසක්.
අවකාශයේ පාසල
අපේ ඉස්කෝලේ
ගමේ නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
මුචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.